நன்றி சபாநாயகர் அவர்களே. நேற்று முன்தினம் ஜனாதிபதி அவர்களுடைய கொள்கை பிரகடன உரையிலே பல விடயங்களை சுட்டிக்காட்டினார். இந்த நாடு வங்குரோத்து நிலைமை அடைந்தது, அதைத்தான் எப்படி கொஞ்சம்
கொஞ்சமாக
இந்த நாட்டை மீண்டும் கட்டி எழுப்புவதற்கு தான் எடுக்கின்ற முயற்சிகள், அது மாத்திரமல்ல தமிழ் மக்களுடைய அரசியல் பிரச்சினைக்கு ஒரு தீர்வு சம்பந்தமாகவும் பல விஷயங்களை எடுத்து கூறியிருந்தார். அத்துடன் அவர் ஒரு விஷயத்தை கூறினார். பொதுநலவாய நாடுகளின் செயலாளர் நாயகம் சில இளைஞர்களை சந்தித்து அவர்களுடன் உரையாடியதாகவும், அவர்கள் இளைஞர்கள் அவருக்கு கூறிய காரணம், நீண்ட காலமாக இடம்பெற்று வந்த விடயங்கள் காரணமாக நாட்டின் எதிர்காலம் சம்பந்தமாக தாங்கள் நம்பிக்கை இழந்திருப்பதாகவும் கூறியிருந்தார். அது மாத்திரமல்ல, சண்டே டைம்ஸ் பத்திரிகையிலே சில இளைஞர் ஜோதிகள் அவர்களுடைய கருத்துக்களையும் வாசித்து அது சம்பந்தமாக அவர்கள் அந்த இளைஞர் ஜோதிகள் தாங்கள் இந்த நாட்டை விட்டு செல்லாமல் இருப்பதற்கான காரணங்களை, எப்படியும் இந்த நாட்டை மீண்டும் கட்டியெழுப்ப வேண்டும் என்ற காரணங்களை கூறியிருப்பதையும் கூறினார். அதை பார்த்து மகிழ்வுவதாகவும் கூறினார். ஆனால் சண்டே டைம்ஸ் ஜனாதிபதி அவர்கள் சண்டே டைம்ஸை மாத்திரமல்ல, அல்லது இருக்கக்கூடிய ஆங்கில சிங்கள பத்திரிகைகளை மாத்திரமல்ல, தமிழிலே வரக்கூடிய கருத்துக்களையும் கேட்டு அல்லது அறிந்து அவர் தன்னுடைய அதிகாரிகள் மூலம் அறிந்து கொள்ள வேண்டியது அவசியம். ஏனென்றால் தமிழ் பத்திரிகையிலே வருகின்ற கருத்துக்கள் தமிழ் வடகிழக்கு இளைஞர்களுடைய கருத்துக்கள், அவர்களுடைய ஆதங்கங்கள், அவர்கள் ஏன் நாட்டை விட்டு ஓடுவதற்கு முயற்சிக்கிறார்கள் என்ற காரணங்களை மிக தெளிவாக தொடர்ந்து எழுதி கொண்டிருக்கின்றார்கள். இந்த நாட்டிலே இருக்கக்கூடிய இனப்பிரச்சினை, தமிழ் மக்கள் இரண்டாந்தர பிரஜைகளாக அந்த இளைஞர்களுக்கு எதிர்காலமற்று, இந்த நாட்டு பொதுவாகவே பொருளாதார பிரச்சனையில் மாற்றப்பட்டு அதிலே நாடு முழுக்க பிரச்சனையிலே இருந்தாலும், அதிலே வடக்கு கிழக்கு தெற்கு மேற்கு என்று கிடையாது, அனைவருமே இந்த பொருளாதார பிரச்சனையிலே மிக பெரிய அளவிலே பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அதைவிட விசேஷமாக தமிழ் மக்களை பொறுத்தமட்டில் இந்த தமிழ் இளைஞர் ஜோதிகளுக்கு ஒரு வருங்காலம் இல்லாத ஒரு தன்மையைத்தான் அவர்கள் பார்க்கிறார்கள். அவர்களை பொறுத்தமட்டில் அவர்கள் தங்களுடைய எதிர்காலத்தை இங்கு இல்லை, அவர்கள் ஒரு இரண்டாந்தர பிரஜைகளாக இந்த நாட்டு பிரஜைகளாக கருதப்படுவதில்லை என்றே கருதுகிறார்கள். அதனால் தான் அவர்கள் ஓடுவதற்கு இருக்கின்றார்கள். அதை நிவர்த்தி செய்ய வேண்டியது ஒரு கட்டாயமான தேவையாகும். 70 வருடங்களாக இந்த நாட்டிலே இருக்கக்கூடிய தமிழ் மக்கள் மிகவும் அரசியல் ரீதியாக மொழி ரீதியாக பாதிக்கப்பட்டு பின்னடைவை கண்டுகொண்டிருக்கின்றார்கள். அதற்கு ஒரு நியாயமான தீர்வு ஒன்றை காண வேண்டியது ஒரு கட்டாயமாகும். இதற்கு ஒரு தீர்வாக 13வது திருத்தத்தை, அவர் நேரடியாக 13வது திருத்தம் என்று சொல்லாவிட்டாலும் அதற்கு முந்தைய பல இடங்களிலே 13வது திருத்தத்தை பற்றி மிக தெளிவாக கூறியிருக்கின்றார். சில வேளைகளிலே 13வது திருத்தத்தை முழுமையாக அமல் நடத்துவதாக கூறியிருக்கின்றார். எல்லா விஷயங்களும் அதிலே வரக்கூடிய போலீஸ் காணி அதிகாரங்கள் உட்பட அனைத்தையும் அமல் நடத்துவதாகவும் கூறியிருக்கின்றார். முந்தைய நாள் பேச்சிலே அவர் தெளிவாக போலீஸ் அதிகாரம் இல்லை என்பதை மிக தெளிவாக கூறியிருக்கின்றார். அது மாத்திரமல்ல, ஒற்றையாட்சிக்கு கீழ்தான் தீர்வு என்பதை கூறியிருக்கின்றார். தமிழ் மக்களை பொறுத்தமட்டில் கடந்த 70 வருட காலமாக ஒரு சமஷ்டி ஆட்சிதான் எங்களுடைய பிரச்சனைக்கு ஒரு நியாயமான தீர்வு. நாங்களே எங்களுடைய அலுவலர்களை மத்திய அரசின் தலையீடின்றி பார்க்கக்கூடியதாக இருக்கும், ஆகவே ஒரு சமஷ்டி அமைப்பையே கோரி நிற்கின்றார்கள் கடந்த 70 வருடங்களாக. ஆனால் இந்த பதிமூன்றாவது திருத்தம் இன்று அரசியல் அமைப்பிலே இருக்கின்ற ஒரு விடயம். நாங்களும் கூறுகிறோம், நீங்கள் 13வது திருத்தத்தை அமல் நடத்துங்கள் என்று. ஆனால் இந்த 13வது திருத்தத்தை அமல் நடத்துவது என்று ஜனாதிபதிகள் கூறிய உடனேயே நாடு முழுக்க கம்பி இருக்கின்றது. அரசியல்வாதிகள் சொல்லுகிறார்கள் தாங்கள் இதை எதிர்க்கின்றோம், ஒரு சில அரசியல்வாதிகள் இதை எதிர்ப்பதாக கூறுகிறார்கள். அதே போல பௌத்த பிக்குகள் வீதியிலே வருகிறார்கள், 13வது திருத்தத்தை நெருப்பிலே போட்டு எரிக்கின்றார்கள் அது மாத்திரமல்ல, இவர்களாவது பொது பொதுமக்களுடன் தொடர்புடையவர்கள் என்று வைப்போம், அரசாங்கத்தின் ஆளுநராக இருக்கக்கூடியவர், ஜனாதிபதி அவர்களுடைய நேரடி பிரதிநிதியாக இருக்கின்றவர், கிழக்கு மாகாண ஆளுநர், அவர் சொல்லுகிறார் இந்த 13வது திருத்தத்தை அமல் நடத்தக்கூடாது என்று. இந்த 13வது திருத்தத்தின் மூலம் வந்த மாகாண சபைகள், அந்த மாகாண சபைக்கு ஆளுநராக ஜனாதிபதி அவர்களால் நியமிக்கப்பட்டவர், ஜனாதிபதி அவர்களுடைய அதிகாரத்தை அங்கு கொண்டிருக்கின்றவர், அவர் கூறுகிறார் தான் எதிர்ப்பதாக, 13வது திருத்த அமுலாக்களை எதிர்ப்பதாக. அது கூட பரவாயில்லை, அவர் அதை சொல்லிவிட்டு தொடர்ந்தும் ஆளுநராக இருக்கின்றார். இது இந்த நாடொன்றிலே தான் இது நடக்கக்கூடியதாக இருக்கும். ஒரு அரசியலமைப்பிலே இருக்கின்ற ஒரு விஷயத்தை அமுலாக்காதீர்கள் என்று சொல்லுகின்ற ஒரு ஆளுநர் தொடர்ந்தும் ஆளுநராக இருப்பது இந்த நாடொன்றிலே தான் நடக்க முடியும். இந்த நாட்டிலே தான் ஒரு அரசியலமைப்பை அமுலாக்காதீர்கள் என்று சொல்லுகின்ற விடயமும் நடக்கும், வேறு எங்குமே இது நடக்க முடியாது. தமிழ் மக்களை பொறுத்தமட்டில் மிக தெளிவாக ஒரு சமஷ்டி ஆட்சி மூலம்தான் மீளப்பெற முடியாத, அல்லது மத்திய அரசினுடைய தலையீடு இல்லாத ஒரு நியாயமான தீர்வை கிடைக்கும் என்பதை மிக நீண்ட காலமாக நாங்கள் கூறி வருகிறோம். இதற்கு மக்கள் ஆணையையும் தொடர்ந்து கொடுத்து வருகிறார்கள். ஏறக்குறைய 56ஆம் ஆண்டு தேர்தல் தொடக்கம் இன்று வரை, அது எந்த கட்சியாக இருந்தாலும், போட்டி போடுகின்ற தமிழ் கட்சிகளிலே அனைத்து கட்சிகளுமே சமஷ்டி அமைப்பை கோரியே போட்டியிடுகின்றன. இதற்கு மக்கள் வாக்களிக்கின்றார்கள். ஆகவே 60-70 வீதமான தமிழ் மக்கள் இதைத்தான் மிக நீண்ட காலமாக கோரி நிற்கின்றார்கள். ஆகவே இதை தென்னிலங்கையிலே இருக்கின்ற அரசியல்வாதிகள் நன்றாக உணர வேண்டும். இந்த பொருளாதார பின்னடைவுக்கு கடந்த காலத்திலே நடந்த இந்த யுத்தம் ஒரு மிக முக்கிய காரணம் என்பதை இவர்கள் மறந்துவிடுகிறார்கள். இந்த யுத்தத்தின் காரணம் என்ன என்பதையும் மறந்துவிடுகிறார்கள். இந்த யுத்தத்தின் காரணம் ஆரம்பத்திலே சாத்திக ரீதியிலே போராட்டங்கள் நடத்தப்பட்டன, பேச்சுக்கள் நடத்தப்பட்டன, ஒப்பந்தங்கள் நடத்தப்பட்டன, மண்டா செல்வா ஒப்பந்தம், டல்லி செல்வா ஒப்பந்தம், இப்படி பல பேச்சுவார்த்தைகள் நடத்தப்பட்டு ஒப்பந்தங்கள் செய்யப்பட்டன. ஆனால் எந்த ஒப்பந்தமும் நிறைவேற்றப்படவில்லை. பின்பு 87 இந்திய அரசின் நல்லிணக்கத்துடன் இந்திய இலங்கை ஒப்பந்தம் கொண்டு வரப்பட்டது. அந்த இந்திய இலங்கை ஒப்பந்தத்தின் ஊடாகத்தான் இந்த 13வது திருத்தம் கொண்டு வரப்பட்டது. இந்த 13வது திருத்தத்தை பலர் எதிர்க்கின்றார்கள், கூடாது என்கின்றார்கள். தென்னிலங்கையில் மாத்திரமல்ல வடகிழக்கிலும் எதிர்க்கின்றார்கள், வடகிழக்கிலும் கூறுகின்றார்கள். அவர்கள் இருவரும் எதிர்ப்பதற்கான வேறுபட்ட காரணம் இருக்கின்றது.
ஹானரபிள் மெம்பர், யுவர் டைம் இஸ் கோயிங் டு பி ஓவர்.
ஓகே, வடகிழக்கிலே இருக்கின்ற கட்சிகள் எதிர்ப்பதற்கான காரணம் அது போதாது, ஒற்றை ஆட்சிக்கு வருகின்ற தீர்வை நாங்கள் ஏற்க முடியாது என்ற காரணம். தென்னிலங்கையிலே இருக்கின்றவர்கள் எதிர்ப்பதற்கான காரணம் இது, இதை கொடுப்பதன் மூலம் நாடு பிரிந்து விடும் என்று. இந்த நாடு பிரிந்து விடும் என்ற கதை எப்படி என்பதை எவருக்குமே விளங்க முடியாமல் இருக்கின்றது. ஒரு நாட்டுக்குள்ளே அதிகாரம் பகிரப்படுகிறது, அது நாட்டை பிரித்து விடும். அல்லது இவர்கள் மிக தெளிவாக இருக்க வேண்டும், ஆயுத போராட்டம் வந்தபோது ஒட்டையாட்சி தான் இருந்தது, அப்போதுதான் நாங்கள் தன்னாட்டை கேட்டோம், தன்னாட்டை கேட்டு ஆயுத போராட்டத்தை நடத்தினோம். ஆகவே இதற்கு இந்த அரசியலமைப்பு முக்கியம் அல்ல, இந்த அரசுகள் எப்படி தமிழ் மக்களை நடத்துகிறார்கள் என்பதுதான் மிக முக்கியமான விஷயம். தனிநாடு கேட்டு போராடப் போகிறார்களா, அல்லது இந்த நாட்டுக்குள்ளே ஒன்றாக ஒரே பிரஜைகளாக இருந்து தாங்களும் இந்த நாட்டின் பிரஜைகளாக தங்களை கருதி இந்த நாட்டினுடைய பொருளாதார முன்னேற்றத்துக்கு தங்களுடைய முழுமையான பங்களிப்பையும் கொடுக்க போகிறார்களா, இதற்கு கொடுப்பதற்காக என்ன செய்ய வேண்டும், இதைத்தான் அரசு யோசிக்க வேண்டும். வெறுமனே ஒரு 4 பேர் 5 பேர் போடுகின்ற கூச்சல்களால் தமிழ் மக்களுடைய பிரச்சனையை தீர்க்க தவறினார்களாக இருந்தால், தொடர்ந்தும் இந்த பிரச்சனை இருக்கின்ற போது நிச்சயமாக இந்த நாடு பொருளாதார ரீதியிலே மீண்டும் கட்டியெழுப்புவது என்பது ஒரு மிகப்பெரிய கடினமான விடயமாக இருக்கும். கடினத்தை விட நடப்பது மிக கஷ்டமாக இருக்கும். ஒரு பகுதி மக்கள் இந்த நாட்டினுடைய முன்னேற்றத்தில் முழுமையாக தங்களுடைய கவனத்தை செலுத்தவில்லை.
Your time is over.
தங்களுடைய பங்களிப்பை செலுத்தவில்லை என்றால் இந்த நாடு பொருளாதார ரீதியாக முன்னேற முடியாது. ஆகவே இந்த சபையிலே இருக்கக்கூடிய ஒவ்வொருவரும் மிக தெளிவாக உணர்ந்து கட்டாயமாக ஒரு நியாயமான தீர்வை கொடுக்க வேண்டும் என்பதை நீங்கள் ஏற்றுக் கொள்ள வேண்டும் என்று கூறி முடிக்கின்றேன். நன்றி,
வணக்கம். தேங்க்யூ. ஒன்றுபல் நிமால் சிறுபாடு செல்லும்.
கதாநாயக துமணி, ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மத்துமாவிசிங் இதில் பத்கல்லாத பிரதிபத்தி பிரகாஷை பிரிபந்தவர் அது பார்த்து விவாதேதி வசன் சுவால் பே கதா கிரிமட்ட அவஸ்தாவா கிளபீம பிரிபந்தவர் மங்கி தாமஸ் அத்துவினமா எத்துமாகே கதாவ ஹா வெட பிரிவில சம்பிரதாயிக்க தேசபாலன ரட்டாவின் பேரவு பிம்மட்டமே ஹா தனக்கத்தியன பிரச்சன உல பிரிபந்தவ சதகா பல மே அற்புதே விசதீம சதா மங்மாவத் விவரக்கரண பிராயோகிக கதாவக் ஜனப்பிரிய நுவன ஜனப்பிரிய தேசபாலனின் பேரவகிய நமுத் பிரஸ்னே சதா விசந்துமா கிளபாதீமட்ட மம் பெத் பெண்வன கதாவக் தம எத்துமா கரி எத்துமாகே கதாவத்துல அந்தர்கத உயே கதானுகதிக வசேங் விபக்ஷ බොහෝ දේශපාලකයන් අවුරුදු 70ක් තිස්සේ මේ සභා ගර්භය තුල හා ඉන් පිටත කරන ලද ජනප්‍රිය කෙටි කාලීන විසඳුම් නෙවෙයි. නමුත් එයින් ඔබට ගිය මේ වැටී තිබෙන ජාතික ආර්ථිකය ගොඩනැගී ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව තමයි එතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳව වඩාත් විශ්ලේෂණාත්මකව අපි බලන්නට ඕන. මේ පිළිබඳව ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්නට ඕන. කොයි දේශපාලකයාද අකමැති බොහොම ජනප්‍රිය වෙන්න? ජනතාවට සුරංගනා කතා කියමින් ජනප්‍රිය වීමේ ඒ තත්ත්වයෙන් බැහැරව ගිහිල්ලා ඇත්ත කතා කරලා තියෙන ප්‍රශ්නය පිළිබඳව නිශ්චිත විග්‍රහයක් ලබා දීලා ඒ ප්‍රශ්නේ සඳහා එතුමා විසඳුම් මාලාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ විසඳුම් මාලාව තමයි මේ ජාතික ආර්ථිකය ගොඩ ගැනීම සඳහා අපට අන්තර්ජාතික මූල්‍ය සංවිධානයේ IMF එකේ සහයෝගය අවශ්‍යයි. හොඳයි, විපක්ෂය කියන්නේ අන්තර්ජාතික IMF එකට යන්නේ නැතුව වෙන කොහෙන්ද සල්ලි හොයාගන්න පුළුවන් කියලා ජපානය කියන්නේ, පැරිස් ක්ලබ් එක කියන්නේ, ජර්මනිය කියන්නේ, සෑම රටක්ම කියන්නේ යන්න IMF එකට ගිහිල්ලා ඔබගේ වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති රාමුව පිළිබඳව එකඟත්වයකට එන්න, ඊට පස්සේ අපි සල්ලි දෙන්නම් කියලා. දැන් විපක්ෂයේ බලයට ආව කියලා IMF එක මේ තීන්දුව වෙනස් කරනවද? නෑ. කවුරු බලයට ආවත් මේ ප්‍රතිපත්ති රාමුව තුල තමයි අපිට කටයුතු කළ යුතු වෙන්නේ. එයින් බැහැරව යන්නට පුළුවන් කමක් නෑ. එයින් බැහැරව තීන්දුව ගන්න පුළුවන් කමකුත් නෑ. ඉතින් එහෙමනම් අපි කැමැති වුණත් අකමැති වුණත් අපේ තියෙන රෝගයට චිත්තම චිත්ත බෙහෙතක් ගොන්න වෙලා තියෙනවා. ඒ චිත්ත බෙහෙත ප්‍රතික්ෂේප කරලා රෝගේ සුව කරගන්න පුළුවන් කමක් නැහැ. සමහර විට මුවක් අය අහනවා, ඇයි ආණ්ඩුවට එකතු වුණේ? අපි ආණ්ඩුවට එකතු වුණේ අපි දන්නවා අපේ දේශපාලන අනාගතයේ පිළිබඳව යම් ප්‍රශ්නයක් ඇති වෙයි. නමුත් අපි රජයට එකතු වුණේ මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ නැමැති පුද්ගලයා ඇවිල්ලා ඔක්කොම ප්‍රතික්ෂේප කරද්දී, ඔක්කොම බෑ කියද්දී, ඔක්කොම බය වෙද්දී කිසිම වික්ෂකක් නොමැතිව මේ අභියෝගය බාරවගෙන රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එතුමා ඉදිරිපත් වුණා. ඒ නිසා එතුමාට ඒ සහයෝගය දෙන්න ඕන කියන පදනම මත තමයි අපි එතුමාට මේ ඇවිල්ලා ඒ රජයට සහයෝගය ලබා දෙන්නේ. අපිට පේනවා එදා 70%ක් වුණු උද්ධමනය දැන් 53 දක්වා අඩු වෙලා තියෙනවා. ජනතාවට ඔක්කොම සහන නොලැබුණත් යම් යම් මූලික සහනයන් ලබා දීමට එතුමාගේ පාලන තන්ත්‍රයට හැකියාව ලැබිලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා අපි යන මඟ ඉතාම පැහැදිලි. සංචාරකයෝ නාපු රටට දැන් සංචාරකයෝ එන්න පටන් ගිලා තියෙනවා. විදේශ ප්‍රේෂණ නැවැත්වීමට විපක්ෂයේ මගින් ගෙන යන කුමන්ත්‍රණ පරදවල අද අපේ විදේශීය ශ්‍රමිකයන් මේ රට පිළිබඳව රජයේ පිළිබඳව විශ්වාසයක් තියලා දැන් විදේශ ප්‍රේෂණ අපිට එවනවා. ඉතින් මේ වගේ ධනාත්මක ක්‍රියාවලියක් දැන් සිදුවේගෙන යනවා. ඒ නිසා අපිට ඉතාම පැහැදිලි මේ දුෂ්කර අවස්ථාවෙන් අපි ගොඩ ගිහිල්ලා අපිට පුළුවන් වෙයි අනාගතයේදී ඇත්ත වශයෙන්ම මේ සඳහා තිරසාර විසඳුමක් ලබා ගන්න. ඒ තිරසාර විසඳුම ලබා ගැනීමේදී එතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා රටේ පාඩු ලබන ආයතන පොද රජයට බිස්නස් කරන්න බෑ, රජයට ව්‍යාපාර කරන්න බෑ. මන් දන්නවා දැන් ගල්ලංගුරු ප්‍රශ්නය ගත්තොත් එහෙම රජයේ ගල්ලංගුරු ගෙන්නන්න ගියාම උසාවි යනවා. ඊළඟට ඒ තියෙන ප්‍රසම්පාදන කටයුතු දිහා බැලුවාම කාලාන්තරයක් ගත වෙනවා. නමුත් පෞද්ගලික අංශයෙන් ඒක කරනවා නම් ඉතාම ඉක්මන්. ඒ නිසා අපට අද හිතන්නට වෙලා තියෙනවා මොන මොන ව්‍යාපාර රජය තුල තියාගන්න ඕනද, මොන මොන ව්‍යාපාර රජයෙන් බැහැර කරන්න ඕනද කියලා. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකන් එයාලයින් අද ගත්තොත් එහෙම බිලියන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් ණයයි. ඒ ණය පොලි ගෙව්වහම අපට ලාභයක් නැහැ, පාඩුයි. මං ඊයේ කතා කරා අපිට දැන් චීනයට චීනයෙන් සංචාරකෝ ගේන්න අපිට ශ්‍රී ලංකා එයාලයින් සමාගම ප්ලේන්ස් යවන්න ඕනි චීනයට. ඉතින් අපේ මං බැලුවා අපේ තියෙනවා අහස්‍යානා තුනක් බිම, ඇයි එන්ජින් තුනක් කැඩිලා. මාස ගාණක් තිස්සේ අපිට එන්ජින් තුන හදාගන්න සල්ලි නෑ. හැබැයි එන්ජින් කැඩුනට අපි අස්සම් කළ තියෙන ගිවිසුම් අනුව එන්ජින් කැඩිලා බිම තියෙන ගුවන් යානාවටත් අපි ලීස් රෙන්ටල් එක ගෙවන්න ඕනේ. විශාල ගාණක් ඒ ගාණ අපි ගෙවන්න ඕනේ. මේවා තමයි අපි අස්සම් කරපු ගිවිසුම්. මං හැවයි එහෙම ගිවිසුම් අස්සම් කරේ. ඒක තමයි ඒගොල්ලෝගේ කොන්දේසි, අපිට වෙනසකින් ගන්න බෑ. ඒ නිසා අද ඔය ජාත්‍යන්තර වශයෙන් ඒ කරන ඒ බිස්නස් වලදීත් අපිට යම් යම් සම්බාධක රාශියක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ රජයට බිස්නස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. මේ තියෙන බඩ
ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේනල්.
මං කියාගෙන ආවේ මේ අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපි මේ සමගම ඉක්මන් කරන්න ඕන. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ඒ පිළිබඳව කියලා තියෙනවා. මේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා, මේ රට ගොඩ ගැනීම සඳහා අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව. ඒවා දවසින් දෙක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් සමගම අපට මේ ආර්ථිකය සකස් කරගෙන වඩාත් යහපත් වූ තත්ත්වයකට මේ රට ගෙනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම මේ රටේ ඉඩම් ප්‍රශ්නය පිළිබඳව එතුමා මේ ඉඩම් ප්‍රශ්නය උතුරටත් නැගෙනහිරටත් දකුණටත් එක හා සමානයි. අද රජය ජනතාව ජීවත් වන, ජනතාව පරිහරණය කරන ලද විශාල ඉඩම් ප්‍රමාණයක් කැලෑ වශයෙන් ඇසට් කරලා තියෙනවා. ඒ නිසා එතුමා කිව්වා දැන් 1985 තිබුණු ගම්මාන ඒ ආකාරයෙන් මේවා ලබා දෙන්න ඕන කියලා. ඉතින් ඒකට විරුද්ධද විපක්ෂය? ඒ නිසා එතුමා ඉතාම ප්‍රායෝගික ලෙස එම ප්‍රශ්නය විසඳීම සඳහාත් අවශ්‍ය වැඩ කටයුතු එතුමා කරලා තියෙනවා. එතුමාගේ හම්බන්තොට මොනරාගල වැනි අපේ ප්‍රදේශවල ජනතාවට විශාල සහනයක් කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු මේ ප්‍රශ්නය විසඳීමට වැඩ කටයුතු කරලා තිනවා. ඊළඟට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය. එය දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. ඉතින් එතුමා විධායකයා වශයෙන් එතුමා කියලා තිනවා කවුද මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය කියලා නොකියපු කෙනෙක් නැහැ. හැම වෙලාවෙම කිව්වේ full implementation of the 13th amendment. එහෙමනම් 13 plus කියලාත් කිව්වා. plus අපි පැත්තකින් තියමුකෝ. හැබැයි අද මම අහන්න කැමතියි ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයේ මොකද්ද 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සජබ පක්ෂයේ ස්ථාවරයේ මොකද්ද? ඇයි අද ඉන්නේ ඇවිල්ලා කියන්නේ නැත්තේ? මේ පැනලා ගිය වෙනමුකුත් නිසා නෙවෙයි. මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කැමති නෑ. මොකද දේශපාලන වශයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් ගන්න නිසා. ඒ නිසා මේ රටේ වගකිය යුතු විපක්ෂයක් වශයෙන් ඔවුන් ඉතා පැහැදිලිව ඔවුන්ගේ ස්ථාවරය කියන්නට ඕන. ඒ ස්ථාවරය කියන්න නැතුව හංගගෙන ඉන්නට ඔවුන්ට අයිතියක් නැති බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ජනාධිපතිතුමා සිය කතාවෙන් සහ ඔහුගේ ක්‍රියාමාර්ගයෙන් ඉතාම පැහැදිලිව මේ රට ඉදිරියට ගෙන යාමට ගත යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ වගේම ඒ IMF ක්‍රියාවලිය පිළිබඳව ඉතාම පැහැදිලි විවරණයක් අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි කියන්නට කැමති විශේෂයෙන්ම බදු අය කර ගැනීම පිළිබඳව එතුමා පැහැදිලිවම ඍජු බදු දැනට 121යි, වක්‍ර බදු 179යි. මේ බදු විෂමතාවය නිවරදි කර ගැනීමට අපි වැඩ කටයුතු කරන්න නැතුව අපිට මේ ආර්ථිකය ගොඩගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම 2019 දෙසැම්බර් මස 31 වන විට ව්‍යාපාර සමාගම් හා පුද්ගලයන් 116ක් බදු දැනට අහු වෙලා තිබුණා. නමුත් 2021 වෙද්දී බදු ගෙවන ප්‍රමාණය 105 දක්වා පහතට වැටුණා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවේදී විපක්ෂයේ තමයි වැඩිම විවේචනය කරේ. මේ අපි බදු අඩු කරලා මේ ටැක්ස් නෙට් එකෙන් රිංගලා යන්න දුන්නා. ඒ නිසා ජාතික ආදායම අඩු වුණා කියලා. දැන් අපි නෙට් එක වැඩි කරගන්න හදනකොට ඒකත් වැරදි කියලා කියනවා. ඒ නිසා මෙවැනි දෙබිඩි ප්‍රතිපත්ති වලින් අපිට ඉදිරියට යන්න පුළුවන් කමක්
නැහැ.
දුෂ්කර ගමනක් අපි දන්නවා. ඒක ලේසි පාසු ගමනක් නෙවෙයි. ජනාධිපතිතුමා තමන්ගේ දේශපාලන අනාගතයක් ගැන හිතලා නෙවෙයි මේවා කරන්නේ, රටේ අනාගතය ගැන හිතලා. ඒ නිසා තමන්ගේ දේශපාලන ප්‍රගමණය පිළිබඳව සීනි බෝල පෙන්නලා, එහෙම නැත්නම් ජනප්‍රිය සටන් පාඨ පෙන්නලා ජනතාව නොමග යවලා මේ රටේ බලයට එන්න පත් වෙනවා කියනෝ නම් එයාට දෙයියන්ගෙම පිහිටයි. ඒ නිසා මේ රටේ ජනතාව ඊට වඩා බුද්ධිමත්ව කල්පනා කළ යුතු කාලයක් දැන් තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ දේශපාලන ත්‍රස්තවාදයට අපි ඉඩ නොතැබිය යුතුයි. අපි ඒ ත්‍රස්තවාදය අපි දැක්කා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යූහය කඩන්න දෙන්න බෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යූහය ශක්තිමත් කරන්න ඕන. නමුත් දේශපාලන ත්‍රස්තවාදය මර්ධනය කිරීමට අනිවාර්යම පියවර ගත යුතුයි කියලා ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරව මහත්තුනේ. ගරු ප්‍රෞභාගයෙන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
බිස්මිල්ලාහිර්රහීම්. Honorable Speaker, Deputy Speaker, at the very outset, I want to record here my disappointment about the situation we have been placed in. The opposition, apparently the principal opposition party, is boycotting this debate. Now, we in the opposition, some of us who want to participate, are put in a difficulty because the chief opposition whip is simply sending a list of names, and we party leaders have to share equal time with everybody else. Now, I have been allocated a meager 8 minutes. Today happens to be the policy, we are debating the policy statement of the president. And party leaders will have to be given some substantial time to deal with important aspects of it. Now, I am asking your kind indulgence to see that I am allocated at least 15 minutes so that I can present at least some salient points, which I feel is very important at this time, Mr. Deputy Speaker. I hope you... No, the problem is that the...
Honorable Hakim and the acting leader of the opposition, and give him 15 minutes, we have no objection.
No, government
no,
can
just
be,
for the moment.
Can be a generous.
Yeah, we are generous. 15 minutes to Honorable Hakim.
This is
Hakim.
Very irresponsible from
the
party.
Acting leader of the opposition.
No, we are put in this dilemma because there is nobody to take responsibility. I think you as the chair can take into consideration the fact that I am a party leader and then give me a little more allowance in my... Okay, thank you very much. Having said that, Mr. Deputy Speaker, a policy statement by the President, however discredited he may be, is an important occasion for members of this House to critically examine the trajectory of the government for the remaining part of their government. At the very outset, I must say that now looking at one of the main dailies today, in their lead page, they have an article called Ranil, His Unpopular Past Alone May Serve the Nation's Present. Now, they say in a box statement, in his government policy statement to Parliament this week, the President repeatedly asserted that he will continue with unpopular decisions. He implied and also clarified in unmistakable terms how such unpopular decisions alone could prove to be the panacea for the nation's inherited economic ills, including those accumulated through his multiple innings as Prime Minister. I must confess that I have also been part of his government several times, so therefore we also had to take part of the blame if the Prime Minister is to be blamed for certain unpopular decisions. But be that as it may, I see that in his statement there are variety of things he is dealing with. He is starting off with having faced with on the day he was making the statement, almost all the main trade unions were on a nationwide strike. Health trade unions, water, electricity, everywhere. The country came to a virtual standstill. That was against the tax policies of the government. And therefore he understandably took a little time trying to explain the rationale and the need for having set such threshold of 100,000 rupees for taxable income for everyone in the government sector included. So that has still become a serious debating point, and let me not go into that because we have other problems as well. Now I would like to quote this portion of his speech. Inflation rises during an economic crisis. The price of goods increase. Employment is at risk. Businesses collapse. Taxes increase. It is difficult for all sections of society to survive. However, if we endure this hardship for another 5 to 6 months, we can reach a solution. If we continue in this manner, we will be able to give an additional allowance to public servants in the third and fourth quarters of the year and give concessions to the private sector. Now, this is a very, very tall order. I don't know from where, in what figs of imagination that the President thinks that he can give some additional allowance in the third and fourth quarter of this year. Then he also says, the public would become prosperous with income sources being increased. The interest rate can be reduced. In another 3 years, the present income can be increased by 75%. Now, these are all, you know, very tall, imaginative figures.
I believe whatever he says, now we will leave it to the test of time whether he is able to achieve all this with the trouble he is faced with. Now, on the very day he was making a statement, there was this history repeating itself outside the precincts of this parliament with thousands of Buddhist monks coming in procession, burning a part of the constitution of this country, the 13th Amendment, and creating a massive furor outside the chambers of this house. Now, a while ago, we heard none other than Mr. Dharmalingam Siddharthan, a former militant himself. He spoke in Tamil. I don't know how many listened to his speech. He made a fervent appeal. Now, who is Mr. Dharmalingam Siddharthan? He is the son of a former member of parliament, Mr. Dharmalingam, for several years in the north of the federal party. He himself was killed by militants. Mr. Siddharthan took to arms. He gave up arms because of the expectation that the devolution scheme that was promised would finally be fulfilled somehow. If you have listened to his speech, the frustration that he was talking of, he and I entered parliament together way back in 1994. Right? And now we are finding the same things repeating ever since independence. This started in 1956. Mr. S.W.R.D. Bandaranaike also paid with his life. That too was a bullet that pierced his heart was also by a Buddhist monk. Let us not forget this. Right? Now we are finding the same old history repeating once again. My only plea, Mr. Deputy Speaker, is that I don't think I would fully stand with the President if he is, as he says, as the executive president of this country, he is bound to implement the Constitution. What he is attempting to do is to implement what is in the Constitution. And he very, of course, today, Mr. Sumandran, yesterday in his speech, has, in a sense, criticized the way in which he is saying certain things in a tongue-in-cheek manner. Now, what he says is, considering all the facts, we expect to devolve power within a unitary state. However, I wish to reiterate the fact that has been emphasized on many occasions. There will be no division of the country. And Mr. Sumandran himself endeavored yesterday several times over to say that they want and they also stand for an undivided country. Now, why are we making such a big fuss about the modality of devolution? My party, Mr. Deputy Speaker, was the only party which contested in the northeast from among the other than the Tamil parties, because every other party boycotted it. Of course, UNP contested because they were in power, and we became the official opposition. We entered the first northeast, temporarily merged northeast provincial council, and we contested the election under protest against the merger. We said the merger was done without the consultation of the Muslims, who comprised almost one-third then of the eastern province. And subsequently, Supreme Court has, for reasons best known to the Supreme Court, have decided that the Northeast merger is untenable and that it is unlawful, and have now demerged it. Now, yesterday, some parties are trying to create this bogey again, pointing to the provision that was there in the Constitution, Article 154A(3), that exists that if two provinces want to amalgamate with each other, Parliament may approve. Now, can we ever expect a Parliament with a preponderant majority of Sinhala Buddhists in this country ever endorsing such a resolution? So why are we creating this unnecessary fear and a bogey to once again bring these devils out of the bushes? Now, this is what I am saying. Now, it's very unfortunate, whenever we are able to achieve something, whenever a head of state is trying to, I don't expect the president, I don't think with the type of discredited mandate he has at the moment, that he'll be able to achieve all these lofty ideals. These may be mere pious words alone, but then see the amount of trouble that some of these elements. Beg your pardon? Thank you very much. So this is very unfortunate. Now there is also, now yesterday, I see some parties are trying to blame our neighbor India for the problems we are faced with. I am not holding a candle to Indians today in this house, but let us be very frank. Now, in this economic situation, see the generosity of the Indian government. Almost $4 billion were given to us. Now, we forget all that. Now, we are trying to blame India for having unnecessarily poked their noses into this country's integrity and sovereignty. Now, if you realize, at that time, in 1987, the situation was such that they faced problems everywhere. Now, we also had, now if India wished, without, when they sent IPKF, several thousands of soldiers, Indian soldiers died in this country to preserve the integrity of this country. We have a massive monument outside Parliament in these grounds to pay tribute to the Indian soldiers who paid with their dear lives to protect the integrity of this nation. I remember when we became the official opposition in the Northeast Provincial Council, we too had to be armed. Our members had to be escorted to the council sessions because there was a threat by the LTT. Now, LTT threat is no more. The threat of country being divided through an armed struggle has come to an end. The principal opposition party's principal spokesman says that we want devolution within an undivided country. And then still you say you all are traitors. Even the youngest parliamentarian, Mr. Sanakyan, is being called a traitor today, because he so eloquently, both in Sinhala, Tamil and English, is letting the country know the aspirations of the Tamil people. At least they must have a right to talk about the aspirations. Now, of course, the president in his speech is making a valiant attempt to talk about his former colleagues, Mr. Saumimoorthy Thondaman, and then Mr. A.C.S. Hamid, and saying that he had been with them at that time.
They are both
for the Indian origin Tamils as well as for the Muslims. There are problems that he understands them, he intends to solve them. Well and good if he does so. But then even those pious intentions, however pure they may be, now with this type of people who are, now they say, there is an English poet who said, patriotism is the last refuge of the scoundrel. Desha premitve kyanne, takkadinge antima tippolai. Kela? Ingrisi navakata leke kya? Kiwa? Oh, jati vade. Jati? Making a patriotism. No, no. Nationalism. Patriotism. These are all done in the robe of nationalism. Right? Are you trying to protect the country's integrity, or are you trying to unnecessarily divide this country? This is our question. So I can go on talking about this. Now, the main problem, now we have faced an Aragalaya last year. The main theme of the Aragalaya was based on the nepotism and this false patriotism. The very people who fought in Goldface, who brought this government down to its knees, opposed the nepotism in the name, nepotism and corruption in the name of patriotism. Now that the new president is at least trying to realize the follies of the past and trying to, in his so-called pious words, is trying to do something, then once again the bogey has started. So I can only say, if this is the way in which we are going to progress and trying to shout down and torpedo all intentions of well-meaning political leaders, finally this country will never have a future in such a situation. Thank you.
Bhavinsuti. Saratthira Sekramantama.
Then Hakim Mantri Thuma Kiyuwa me Desha Premiya Takkadinga Vedak Kiyala. Anurakumar Disanayaka Mantri Thuma Kiyuwa Jatiwadinga Vedak Kiyala. Eka yani Deshayata Premiya Karaneka, Deshayata Aadaya Karaneka, Deshayata Deshaya Araksha Karaneka. Crime එකක්ද කියලා මම අහන්න කැමතියි.
බොමිසුති. ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, අග්‍රාම ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතන ලද ප්‍රකාශනය පිළිබඳ කල්තබන ලද විවාදයේදී එයට සහභාගී වීම තිබෙන මෙම අවස්ථාව ඉතාම සැකවින් අපි කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුණේ. පළවෙනියෙන් අපේ මාතෘභූමියේ නිදහස් දිනයේ 75 වැනි සංවත්සරය යෙදුණු දින වකවානුව තුළ අපි ආඩම්බර වෙනවා අපේ රටේ ජාතික වීරවරයන්ගේ නිදහස් සටනේ ඒ උණුසුම් නාදය යළි යළි සිහිපත් කරන්නට. එසේ උණුසුම් නාදය නගද්දී අපි රට පාලනය කළ අවසාන විදේශ පාලකයන් බ්‍රිතාන්‍යයන් අපේ රටේ ජනතාවගේ නිදහස පමණක් නොව නිදහසේ ජීවත්වීමට තිබුණු උන්හිටි තැන් පවා අහිමි කළා. මේ අපි මේ අවස්ථාවේදී මම සිහිපත් කරන්නට ඕනේ. ඒ සම්බන්ධව නිදහස් දිනේ 75 වැනි සංවත්සරයත් ඒ මගින් ප්‍රකාශ කරන ගමන 100ක් වැනි සංවත්සරය කරා දියුණු රටක් බවට පරිවර්තනය වීමේ ඉලක්කයට රට ගෙන යාමට නම් මේ මහා ආර්ථික පසුබැහැමෙන් මේ මහා ආර්ථික අර්බුදයෙන් අප ගොඩ එන්නට ඕන පළමුව කියන දේ මේ පාර්ලිමේන්තුව හමුවේ අපි සියලු දෙනා ප්‍රකාශ කර තිබෙනවා. විරුද්ධ පක්ෂය ඒ වෙනුවෙන් විවිධ අවස්ථාවල්වලදී ප්‍රකාශයන් රාශියක් කළා. ඒ අනුව රජය හැටියට ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ඇති කරන්නට 21 වැනි සංශෝධනයද ඉදිරිපත් කරනු ලැබුවා. ජාතික සභාව ඇතිකිරීමේ කාර්ය ඉටු කරනු ලැබුවා. නමුත් මා පුදුම වෙනවා විරුද්ධ පක්ෂය අපි ජාතික නිදහස් දිනය සමරණ අවස්ථාවට සහභාගි වුණේ නැහැ. එතනින් නොනැවති අපේ රටේ ජාතික සභාව පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඇතිකිරීමට සියලු කටයුතු වලට ඉල්ලා සිටලා සහභාගි වන්නේ නැහැ. ඉතින් විරුද්ධ පක්ෂය අනුගමනය කරන්නේ මොම අස්ථාවර ප්‍රතිපත්තියක්. එය රටට අහිතකර ප්‍රතිපත්තියක් ලෙසයි අපි දකින්නේ. රවුෆගේ මැතුමා දේශප්‍රේමිත්වය ගැන කතා කරා, මම කතා කරන්න යන්නේ නෑ. ඔබතුමා විවිධ වචන පසුගිය කාල පරිච්ඡේදවල කතාකොට අර්ථ නිරූපණය කර තිබෙනවා. ඔබතුමාගේම කතා හන්සාඩ් එකතුවෙන් බලන්න. එනිසා නමුත් මම කියන්නේ රටේ නිදහස් දිනය තරම් උතුම් දිනයක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අගය කරමින් ඒ ඉදිරියට ගෙන යාම සඳහා අපේ නිදහස තාවුරු කර ගැනීම සඳහා වූ වගකීම බැඳියාව මා හිතන්නේ මුළු පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂටත් ආණ්ඩු පක්ෂය මෙන්ම තිබෙනවයි කියන දේ සඳහන් කරා නම් ඉතාම වැදගත්. දෙවැනි කාරණේ ගරු ජන සභාපතිතුමනි, අපේ රට අද මුහුණ දෙන මේ අර්බුදකාරී අවස්ථාව සම්බන්ධව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පෙරාතුව අප අද මුහුණ දෙන කාල පරිච්ඡේදයේ මෑත යුගයේ අපේ මිත්‍ර රටක් වූ තුර්කිය සහ සිරියාව මුහුණ දුන්නු කනගාටුදායක තත්ත්වය. මේ වෙන විට 20,000කට වැඩි ප්‍රමාණයක් තම ජීවිත අහිමි වෙලා තමත් ජීවත් වීම සඳහා වූ හුස්ම ගන්න දහස් ගණන් ජනතාව ඇතිවුණු මේ භයානක භූමිකම්පාවෙන් පෙළෙනවා. එම ජනතාව සමගත්, එම රටවල් සමගත් ඒ ශෝකය අපි එකතු කරමින් ශ්‍රී ලංකාව හැටියට ජනාධිපතිතුමා රජයේ තීරණය කරා තම අපේ රටේ නිෂ්පාදන වලින් ලබා දී හැකි යම් යම් සහයෝගයන් මේ ජනතාවගේ සහනය සඳහා ලබා දෙන්නට. ඒ වගේම ඒ සඳහා වූ ගමනට රජයේ රාජ දෙපාර්තමේන්තු සහ පෞද්ගලික අංශයද එක් වී තිබෙන බව මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපි රජය ඇති කරන අවස්ථාවේදී පසුගිය අර්බුදකාරී තත්ත්වයේ එක ලක්ෂණයක් තමයි අපි මුහුණ දුන්නු ණය අර්බුදය, විදේශීය ණය අර්බුදය. ඒ සමගම අපි බංකොලොත් භාවය ප්‍රකාශ කිරීම ජාත්‍යන්තරව. මේ නිසා මුල්‍ය ආයතන ජාත්‍යන්තරව බැංකු ක්‍රමය අපි ගැන තිබුණු ගණදෙනු කිරීමේ විශ්වාසය අතිටුණු ලැබුවා. මා විශ්වාස කරනවා ගරු රවුෆගේ මැතුමක් පිළිගනී. ඒ නිසා එය යළි ස්ථාපිත කර ගැනීම සඳහා වූ කිසි දවසක මූණ දුනු අභියෝගයකට අපට ජයගන්නට සිද්ධ වෙනවා. මේ කාල පරිච්ඡේදයේ ඒ සඳහා වූ උත්සාහයට සහය දක්වමින් එයට ශක්තිය දෙන්නට එක්වුණු සෑම රටක්ම ඉන්දියාව, චීනය, යුරෝපා රටවල් සහ ජනපද ඇමරිකාව, ජපානය වැනි රටවල් සියල්ලට සුවිශේෂ කෘතවේදීත්වයක් පළ කරන්නට අවශ්‍යයි. අප දැන් පැමිණ තිබෙන්නේ IMF සාකච්ඡා මාලාවේ අවසාන අදියරට. ඒ නිසා ඒ සියල්ල සිදුවෙන්නේ නැහැ කියපු විරුද්ධ පක්ෂයට යළි තමන්ගේ වචන ගිලා ගැනීමට සිදුවෙයි. අපට ආධාර කරන්නට කිසිවකු පැමිණෙන්නේ නැහැ කියලා චීනය ගැන තිබුණු විශ්වාසය පළුද කිරීමට උත්සාහ දරපු විරුද්ධ පක්ෂයට අද ඒ පිළිබඳ යළි කල්පනා කරන්න සිද්ධ වෙයි. අපිට සහයෝගය දක්වන විශේෂයෙන් ඉන්දියාව මේ වෙනකොට ඉන් ද ප්‍රොසෙස් ඔෆ් ඩෙට් මැනේජ්මන්ට් ඉන්දියාස් ලෙටර් ටු ද IMF supporting Sri Lanka's position, and support that has to be extended has been conveyed. China has granted a 2-year moratorium. Make a terana magaru idda pakshayata 2-year moratorium kiyanne mokakda kiyala naya gevima malin nidahas kota naya saha poliya gevimen sampurna nidahas kara thibena meya janadhipati thoma rajaya sahayogen katiyutu kirime kriya dame wagema IMF ekak samaga katiyutu karanne koi aakarayeda kiyana karanawa ho eveni prashna nirakarane karaganna puluwan wei kiyala api viswasa karanawa pereda wenawita Paris Club also assured the IMF in totality te nisa api idiriya gana balamu api atheethaye pasukara thibenne vartamaane seta anagathaye kara gaman karanta misa atheethaye athi unu maha arabudakari tattwaya yali athi karaganeema sadaha noy kramanukulawa අපේ රටේ දේශීය ව්‍යාපාර යලිත් ආරම්භ කරමින් අපේ වැවිලි කර්මාන්තය යලිත් අපනයනයන් වැඩි කරගනිමින් ඒ වගේම සංචාරක ව්‍යාපාරය රට කෙරෙහි ඇති වී තිබෙන විශ්වාසය නිසා විදේශ රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය සුවිශේෂ ලෙස වැඩි කරගන්නට පුළුවන්කම ඇති වුණා මේ මත තමයි මෙම ආර්ථික අරමුදෙන් ඉදිරියට ගමන් කිරීමට හැකි මාර්ගයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ ජනාධිපතිතුමා කරුණු ඉදිරිපත් කරේ. වේලාව අඩුකම නිසා මම දීර්ඝ උත්සාහයක් දරන්නේ නැහැ. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි ඔබ නියෝජනය කරන ප්‍රදේශයේ අපේ චමල රාජපක්ෂ මහත්මයා නියෝජනය කරන ප්‍රදේශයේ අද උතුරේ සිට කෙලිනොච්චේ වවුනියාවේ සිට ගොවි ජනතාව දක්වා තිබෙන විශේෂ උනන්දුව විරුද්ධ පක්ෂ දක්වපු උනන්දුවක් නොවේ ආණ්ඩුව විසින් මේ අර්බුද විවේචන මැද ඔවුනට කෙරෙහි ලබා දුන් විශ්වාසය මත මහා කන්‍යක් කපමින් තිබෙනවා මේ වෙලාව ඇස් දෙකට එම පළාත්වල ජනතාව අස්වැන්න නැලන අවස්ථාව අපේ රටට අලුත් විශ්වාසයක් ගොවි ජනතාවට සුවිශේෂ ජයග්‍රහණයක් ඇති කිරීම ගැන ඒ වගේම අපි මේ වෙලාවේ ගරු ජනාධිපතිතුමාගේ ආහාර සුරක්ෂිත භව වැඩසටහන මේ ප්‍රකාශනයේ ඇතුළත් වී තිබෙනවා. එය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා ගමේ සිට ඉහළට ඒ ක්‍රියාවලිය ගෙන යාමට බලාපොරොත්තු වෙන බව දිස්ත්‍රික්ක මට්ටමට ඒ වගේම රට පුරාම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. තම අපි විශ්වාස කරනවා විරුද්ධ පක්ෂයේ වගකීම අපට අපේ දේශපාලනයකට සහයෝගය දීම නෙවෙයි. නමුත් අපේ රටේ නිෂ්පාදනයේ යෙදී තිබෙන ජනතාවට ඒ සඳහා වූ විශ්වාසය ඇති කරන්න රට වශයෙන් සහයෝගය දැක්වීමයි. ඒ වගේම අපේ රටේ අඩු ආදායම් ලබන ජනතාවගේ යහපත පිණිස අලුත් පනතක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. මේ වෙන විට සමාජ සාධාරණත්වයේ මුල් කරගෙන අපි අලුත් සාකච්ඡා වාරයක් වෘත්තීය සමිති සමග ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් ආරම්භ කළ තිබෙනවා. අපි අපේ රටේ වැඩ කරන ජනතාවට අද මුණ දෙන්නට තිබෙන අමාරුකම් රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා පිළිගනිමින් මේ අරමුදෙන් පළමු ගොඩනැගීම සඳහා වූ කාලීන එකඟතාවයකට ඉන්පසු ඒ සඳහා ගමන් කරන්නට පුළුවන් වූ ආර්ථික වැඩි කිරීම කිරීමට එකඟතාවයකට පැමිණෙමින් ඉන්නවා. ඒ වගේම මෝ අය කිව්වා ගිය මාසේ කලින් මාසේ අයවැය ලේඛනයේ කාලේ දහස් ගණනින් ඩොට්ට දානවා කියලා නෑ. අපි රාජ්‍යංශයේ අද වෙනතුරු කිසිවකු එහෙම තම රැකියාවලින් එළියට දාලා නැහැ. බොහොම ප්‍රවේශමෙන් එම තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් රාජ්‍ය ලාභ නොලබන රාජ්‍ය ආයතන වලටත් යලි කල්පනා කරන්න ලාභ ලබන බවට පරිවර්තනය කරගන්න. ඒ වගේම රාජ්‍යංශයට තමන්ගේ රැසීස වියදම් නාස්තිය දූෂණයන් කපා හැරිමින් වැඩ කිරීමට කරන ලද ආයාචනයන් අනුව කටයුතු කරමින් සිටිනවා. මම ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි බොහෝ සෙයින් ජනාධිපතිතුමාගේ කතා වාරයේදී සඳහන් කරා ඉඩම් ප්‍රශ්නය ගැන පසුගිය අයවැය ලේඛනයේදීත් අප ඉදිරිපත් කළා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ඉඩම් ප්‍රශ්නයක් පවතිනවා. ඉඩම් හිඟේ ගැටලුවක් පවතිනවා. ජීවත් වෙන ජනතාව කවුද කියලා නෙමෙයි. නමුත් ඉඩම් හිටිය අරමුදයක් පවතිනවා. මං නිදහස ගැන සඳහන් කළපු වෙලාවේ නියෝජ කතානායකතුමනි, අපේ රටේ 815 නිදහස යටවෙච්චි දවස ඉඳලා අපේ ගම් නියම් ගම් උදුරාගත්තා විදේශ සමාගම් විදේශ පාලකයන්. අපේ ගම් අපිට අහිමි වුණා. මුළු උඩ රටම ලක්ෂ ගණන් ජනතාව බලා සිටිනවා ඉඩම් ප්‍රතිසංස්කරණයේ අවසාන අදියරට. ඒ අවසාන අදියර ක්‍රියාත්මක කරන්න බැරි වුණා. රෞපවගේ මැතිතුමාගේ ගම්වල අපි ගියාම අකුරණ පූජා පිටි. එතන මේ කතාව කියන්නේ සිංහල අය පමණක් නෙවෙයි. මගේ ජ්‍යෙෂ්ඨ ගරු මන්ත්‍රී ෆෞෂ්‍යාමතිතුමා සභාවට පැමිණ තිබෙනවා. මම ඔබතුමා සභාවට පැමිණීම ගැන සතුට ප්‍රකාශ කරනවා. මොන පැත්තේ ඔබතුමා ඉඳගෙන හිටියත් මේ නිසා මේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඉඩම් කෘෂිකර්මය සඳහා, අපනයන කෘෂිකර්මය සඳහා, නිෂ්පාදන ශේස්ත්‍ර සඳහා යම් කිසි ඉඩම් ප්‍රතිසංස්කරණයක් රටපුරා අද දිශාපති කාර්යාලයක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉල්ලා සිටින හඬ බවට පරිවර්තනයේ සිටිනවා. පාවිච්චි නොකරන කිසිම ප්‍රයෝජනයකට භාජනය නොකරපු ඉඩම් දහස් ගණන් රටපුරා තිබෙනවා. ඒ නිසා එයා ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීම ගැන රටේ සියලු ප්‍රදේශවලට ඒ ඉඩම් ප්‍රතිසංස්කරණයක කටයුතු ගෙන යාමට අවශ්‍ය කාල පරිච්ඡේදයක් හැටියට අපි අනාගත ලංකාවට ගණමක් කිරීමේදී ඉදිරි අදුව වුරුදු 25කට දියුණු රටක් බවට ගමන් කිරීමේදී එය ඉෂ්ට කිරීම සඳහා ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙලක් ගෙන යාම අවශ්‍ය වී වෙනවා. ඒ වගේම අපි අපේ රටේ දේශපාලන ශේස්ත්‍රයේ ඇතිවුණු මා මිත්‍ර රෞෆගේ මැතිතුමා කිව්වා දේශපාලන උද්ඝෝෂණයන් තුළින් 21 සංශෝධනය ගෙනාවා. 21 සංශෝධනය brings in so many commissions, including a very strong police commission. The constitution has been changed for the 21st time. We have gone through the 21st amendment. ඒ නිසා 78 ව්‍යවස්ථාවේ තිබුණු දේ නෙමෙයි දැන් තිබෙන්නේ. නොඑක් ආකාරවලින්, නොඑක් ශේස්ත්‍රවලින් මේ ව්‍යවස්ථාව වෙනස් වෙමින් තිබෙනවා. ඒ කොමිෂන් සභාවල් ක්‍රියාකාරී බවට පරිවර්තනය කරන්න සහයෝගය සෑම දෙනාගේ අවශ්‍ය වෙනවා. ඒ තුළින් මුළු රටටම බලපාන ලෙස එම කොමිෂන් සභාවල් රටටම බලපාන ආකාරයේ කටයුතු කිරීමේ බලය නොවෙනස්ව පවතින බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා පොලිස් කොමිෂන් සභාව පිළිබඳව. ඉතින් මම මේ නොඑක් නොඑක් කුඩා කුඩා පතුරු අරන් පතුරු පිළිබඳව කතා කරන්න පුළුවන්. නමුත් සත්‍ය මේ ආණ්ඩු ක්‍රමේ ඇති වී තිබෙන තත්ත්වයේ විකාශනය දිහා බැලිය යුතුයි. ජනාධිපතිගේ බලතල රාශියක් පාර්ලිමේන්තුවට පවරලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමාට පවරලා තියෙනවා 21 යටතේ. විශාල ප්‍රමාණයක් පවරලා නැහැ. තවමත් අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය පෞෂ්‍ය අමාත්‍යතුමාට මතක ඇති. ඔබතුමා බේරුවල සංවිධායක හැටියට ඉන්නකොට මම ඔබතුමා සමග බේරුවල අපේ බණ්ඩාරනායක මැතිනිය සමග උද්ඝෝෂණයේ හිටියා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න. තව මේක ඉෂ්ට වෙලා නැහැ. නමුත් යම් කිසි ප්‍රමාණයකට අපි බලතල ජනාධිපති විධායකගෙන් පහළට ගනිමින් ඉන්නවා. කාරක සභා ක්‍රමය පාර්ලිමේන්තුවට අවශ්‍ය බව පිළි අරගෙන කාරක සභා රාශියක් ඇති කරන්න අවශ්‍ය සංශෝධනය ඉදිරිපත් කළා තිබෙනවා. ඔබ තුමාලා වර්ජනය කරනවා. මෙහෙම කොහොමද මේ ඉල්ලපු දේ ඇති කරහම වර්ජනය කරනවා? එහෙම නෙමෙයි. ඒ සඳහා සහභාගීත්වයෙන් අපි ඉදිරියට ගමන් කරන්න ඕන. මම සතුටු වෙනවා පොන්නම්බල ගරු මැතිතුමා, ඔබතුමාගේ පියා 931 ඩෝනමෝ රාණ්ඩු ක්‍රමේ හිටපු ප්‍රධාන අමාත්‍යවරේ. And he held the position, very important position, under the Donamore Constitution, where the executive committee system was functioning, where everyone could participate. ඉතින් අපි මේ වගේ අලුතෙන් කල්පනා කරමින් ගමන් කිරීම සඳහා වූ අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වගේම මම ගරු නියෝජ කාරක සභාපතිතුමනි, අලුතෙන් පියවර රාශියකට අපි ගමන් කරමින් තිබෙනවා. පසුගිය කාල පරිත්‍යජයේ ඇතිවුණු ඉන්ධන හා බලශක්ති අර්බුදයට අලුත් විකල්ප කර අපි රට ගමන් කරන්නට ඕනේ. ජනාධිපතිතුමා ඒ ගැන ප්‍රකාශ කරලා තිබෙනවා. අපේ කාලගුණ විපර්යාසය, මේවා වැඩි ප්‍රශ්න අපිට අලුත් මගකින් අපි ගෙන යන වැඩියෙන් වියදම් කොට නිෂ්පාදනය කරන විදුලි බලය එසේ නොකොට නිෂ්පාදනය කිරීම සඳහා කාර්යභාරය ප්‍රමුඛතා කර්තව්‍යයක් හැටියට ඉදිරියට ගෙන යන්න අපි බලන්න ඕනේ. මේ කතාවේ ඇති ආර්ථික විශ්වාසය, අපි ආර්ථික විශ්වාසය රටට ගෙනීමේ මූලික පියවරවල් අරන් තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය මත ජාත්‍යන්තර මූල්‍ය හා බැංකු පද්ධතිය සමග දැනට ඇති තහංචි ඉවත් කර ගනිමින් කටයුතු කරන්න පුළුවන් තත්ත්වයට අප පැමිණ තිබෙනවා. ඒ රටවල් සියල්ලම බලාගෙන ඉන්නවා යලිත් වෙනදා වගේ අතීත වන ලද ව්‍යාපෘති, ඒ වගේම අලුත් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඒ රටවල් සියල්ල බලාපොරොත්තුෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහෙ තමයි ගරු ජනාධිපතිතුමා ආර්ථික ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව කියන්නේ. සියලු දේ රජයෙන්ම ඉෂ්ට කරන්නට බැරි කාල පරිච්ඡේදයක අපි සිටින්නේ. සියලු දේම පෞද්ගලිකංශයටත් ඉෂ්ට කරන්න බැරි කාල පරිච්ඡේදයක්. නමුත් පෞද්ගලිකංශයට අවස්ථාව ලබා දෙමින්, ආයෝජනයන්ට අවස්ථාව ලබා දෙමින් නව ආර්ථික වැඩපිළිවෙලක් දියුණුව කරා අලුත් පරම්පරාවට තරුණයන්ට හා තරුණියන්ට ලබා දීමට පුළුවන්කමට අපි ගමන් කරන්න ඕනේ. අද ඉන්දියාව බොහොම ඉදිරියෙන් ඩිජිටල් තාක්ෂණය, ඩිජිටල් ටෙක්නොලොජි has been used by India to advance fast. Today, India has emerged as one of the largest economies, and it will become one of the largest economies. ඒ පිළිබඳ කරපු කතන්දරය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කිරීම සඳහා ජනාධිපතිතුමා ප්‍රතිඥා දීපිති වෙනවා. මේවා තමයි ඉදිරි අවුරුද්දේ වැඩසටහන් හැටියට ඉදිරිපත් කරන්නේ. මම ඒ වගේම සඳහන් කරන්නට කැමැති ගරු කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, සමහර අය නොයෙක් විවේචනයන් කළා. අපි අපේ මම මහජන එක්සත් පෙරමුණේ මේ ආණ්ඩුවේ කොටස්කාර පක්ෂ ගණනාවෙන් එකක් හැටියට නිකුත් කරපු ප්‍රකාශය 31 වෙනි දිනා මහජන එක්සත් පෙරමුණ මධ්‍යම කාරක සභාව තා පැහැදිලිව දශක ගණනාවක අඛණ්ඩ නොසැලී ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය සුරකීමට මහත් කැපවීම සිදු කළ දේශපාලන ප්‍රවාහයක් ලෙස තවදුරටත් එය ශක්තිමත් කිරීමට වඩවඩා කැපවී සිටින බව අවධාරණය කරනවා. මායිප 1980 දශකයේ මුල සිටම යෝජනා කරමින් සිටිනුයේ පරිපාලන ක්‍රමවේදයට සමාන්තරව දිස්ත්‍රික් ඒකකය ලෙස පදනම් කරගත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් කළ හැකි විහිදුවකට රට වෙනස් වී යුතු බවයි. මායිපයත්වල් කේවල් ආසන වැඩි වශයෙන් නැති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පවතින සමාජ දේශපාලන ආර්ථික වුවමනාව ජාතික අවස්ථාවයක් ලෙස යළි යළි නැවතත් මතක් කර සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමකට අඛණ්ඩව නොසැලී කැපවී සිටින බව අප ප්‍රකාශ කරනවා. මේ සඳහන් කරේ ජනාධිපතිතුමාත් ඔබත් අපිත් තා පැහැදිලිව දන්නවා සංවර්ධනය සිද්ධ වෙන්නේ දිස්ත්‍රික්ක මට්ටමේ. දිස්ත්‍රික්කය වඩා ශක්තිමත් කළ යුතුයි. එතුමාගේ කතාවේදී දිස්ත්‍රික්කය කේන්ද්‍රගත සංවර්ධන වැඩපිළිවෙල ඇතිකිරීමේ පරිපාලන ව්‍යුහයේ විශාල වෙනස්කමකට පරිවර්තනය කරන යෝජනා කරනවා. දිස්ත්‍රික්කයේ තමයි මහජනයට කිට්ටු. දිස්ත්‍රික්කයෙන් තමයි ඔබයි මමයි පත් වෙන්නේ. මේ දිස්ත්‍රික්කයේ අමතක කරලා වැඩ කරන්න බැරි බව ලක් ඉතිහාසයේම කියාපානවා ගරු නියෝජ කතානායකතුමනි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවරම් බැලුවොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ දිස්ත්‍රික්කයයි. මේ 78 ව්‍යවස්ථාව කියවලා බලන්න, එහි තිබෙන්නේ දිස්ත්‍රික්කයයි. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තමයි පළාත කියන දේ අන්තර්ගත කරේ. ඒ නිසා DRO ක්‍රමයේ සිට අපි සංවර්ධනය මූලධර්මය කරගත්ත 19 වුණේ දිස්ත්‍රික්කයයි. දිස්ත්‍රික්කය තමයි නීතිගත කර දෙවෙන්නේ ලංකා පාර්ලිමේන්තුවේ. දිස්ත්‍රික්ක 50ක් තියෙන ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරමු. ඒ නිසා දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් ජාතික මහා සංවර්ධන සලස්මක දිස්ත්‍රික්ක සංවර්ධනය කේන්ද්‍ර කරගත් මේ තිබෙන පරතරය දියුණු දිස්ත්‍රික්ක හා අඩුවෙන් දියුණු දිස්ත්‍රික්ක කබ අතර තිබෙන මහා පරතරය වෙනස්කොට සංවර්ධනයේ දියුණුව භුක්ති විඳින්න ඈත පිට ජීවත් වෙන ජනතාවටද උතුරේ වේවා නැගෙනහිර වේවා බටහිර වේවා කන්ද උඩරට වේවා ඒ අවස්ථාව සැලසීම සඳහා වූ ප්‍රතිසංස්කරණයකට අපි ජනාධිපත්‍යමා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ නිසා යලිත් වරක් මේ අවස්ථාවේදී අප මුණ දෙන්න ආර්ථික සංඛ්‍යා ලේඛන පිළිබඳ මම යලිත් එතුමා සඳහන් කර තිබෙන දේ යලි යලි කියාපානට උත්සාහ දරන්නේ. නමුත් අපට අඩු ආදායම් ලබන ජනතාවගේ දුක වේදනාව තේරෙනවා අපට. ඔබ වගේම අපටත් තේරෙනවා. නමුත් ඔබලාට වැඩපිළිවෙලක් නැහැ. ඉල්ලීම් පමණයි තියෙන්නේ. කිසිම වැඩපිළිවෙලක් නැහැ විපක්ෂෙට. චෝදනා කිරීම පමණයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ගියා. කමිටු වලින් සහභාගි වෙන්නේ නැහැ. මේම විපක්ෂයක අනාගතය ගැන කතා කරන්න තිබෙන්නේ විපක්ෂයට පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා එදිනදා ගන්නා පියවරවල් මත පමණක් ඔබගේ දේශපාලනය පවත්වාගෙන යාම පමණයි ඔබ දකින්නේ. අපි ඉතා ඕනෑකමින් රටට මේ වැඩපිළිවෙලක් ආරම්භ කර මේ අර්බුදකාරී 6 මාසෙන් රට ගොඩ ගැනීමට පුළුවන් අවශ්‍ය ස්ථාවර භාවයක් ඇති කළද වෙනවා. ඒට ජාත්‍යන්තර වගේම දේශීය ආයතනවල සහයෝගය තිබෙනවා. අඩු ආදායම් ලබන ජනතාව ගැන සුවිශේෂ සහනයක් දීමට ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී යෝජනා කරනවා. දැනට දෙන සහනය වැඩි කිරීම සඳහා වූ ක්‍රියාදාමයේ ඉතා පැහැදිලිව ප්‍රකාශනයට පත් කර තිබෙනවා ගරු නියෝජ කතානායකතුමනි. එය අත්‍යවශ්‍යයි. ඒ සඳහා වූ සමාජ ආරක්ෂක දැල වඩාත් ශක්තිමත් කිරීමෙන් ඒ සෑම ආවරණය කළ හැකි ලෙස ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පියවරවල් මේ ප්‍රකාශනයෙන් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබෙනවා. වෙන අංශ රාශියක් ගැන සඳහන් කළද ඒවා ගැන යලිමක් කියන්නට මා උත්සාහ දරන්නේ. මේ වෙනකොට රාජ්‍ය සේවයේ දිසාපති පළාත් පාලන ප්‍රාදේශීය සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්මේලන සමග හා රාජ්‍ය සේවයේ අනිත් සංවිධාන සමග සාකච්ඡා කරමින් යම් කිසි සහනයක් දීමනා පිළිබඳ සහනේ බදු වලින් ඉවත් කළා තිබෙනවා. තිගෙන නිසා අවශ්‍ය යම් යම් පියවරවල් රජයට ගත හැකි ප්‍රධාන ඉලක්කයට හානි නොවන ඒ වගේම ඔබ අපි දන්නවා අපේ ආදායම් මාර්ග වියදමට වඩා අඩුයි. මේ තත්ත්වය අවබෝධයක් නොමැතිව නෙමෙයි විරුද්ධ පක්ෂයේ කටයුතු කළ යුත්තේ කියන දේ අපි සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මෙවැනි වෙනස්කම් කීපයක් බදු පණවන ලද බදු ශ්‍රේෂ්ඨයේ මේ වෙන විට පෙරේදා ප්‍රකාශයට පත් කළා. ඒද විශේෂයෙන් සඳහන් කරන්නට කැමති පරිපාලන ශ්‍රේෂ්ඨයේ හායට සම්බන්ධ සමාන්තර ශ්‍රේෂ්ඨවලට එය භුක්ති විඳින්න පුළුවන් අවස්ථාවට පැමිණෙනවා ඇති. මේ අවස්ථාවේදී මෙම විවාදයට සහභාගී වන්නට පුළුවන් වීම ගැන අග්‍රාමාත්‍යවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ අපේ රජයේ ජනාධිපතිතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නේ එතුමා පමණයි කියලා. එතකොට තව മന്ത്രി කෙනෙක් ඉන්නවා එතුමා ජනාධිපති. ඒ නිසා පක්ෂ රාශියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කණ්ඩායම මහජන එක්සත් පෙරමුණ EPDP මුස්ලිම් පක්ෂ CWC ආදී මන්ත්‍රීවරු කණ්ඩායම රාශියක් හවුල්කාර ආණ්ඩුවක් හැටියට පළවෙනි ඉලක්කය වූ මම ඉතාම ඕනෑකමින් කියන්නේ පළවෙනි ඉලක්කම වූ ආර්ථික බංකොලොත්කම ප්‍රකාශ කරපු තත්ත්වයෙන් ගොඩේමට පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමකට අපේ රට පත් කරගන්නට පුළුවන් කාරණයට අපි ජයග්‍රහණය කරමින් ඉන්නවා. රට හැටියට ඒට සහයෝගය දක්වන්න, පක්ෂ වශයෙන් විවේචනය කරන්න. නමුත් රට හැටියට මේ ගත්ත පියවරල ජයග්‍රහණේ ආර්ථික ස්ථාවර භාවය ඇති කරමින් ඉදිරියට කටයුතු කරන්න පුළුවන් වූ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය තුළ අපි කැපවී කටයුතු කරනවා. ඒට සියලු දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ලැබෙනු ඇතැයි කියලා අපි විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි අගමැති.